එයාට නුවණ එනවා රූපය කියන එක කවදාවත් දකින්න පුළුවන් එකක් නෙමෙයි. දැන් නාම රූප පත්‍ය විඥානං කියනකොට අපි දතේති දැන් මම මොනවා හරි දෙයක් මේ තව කාට හරි දුන්නොත් ඒ කෙනා තව කාට හරි දුන්නො ඒක. එතකොට අර ලැබුණු කෙනාගෙන් අහනවා මේක හම්බුනේ කොහොමද කියලා. ලෝක ස්වභාවය යන්නේ කෙලින්ම මන් නිසා. අපි කියමු මම දැන් මේ කොළේ අරගෙන තව මහත්යෙකුට දෙනවා. ඒ මහත්ය තව මහත්යෙකුට දෙනවා. එයා ඇහුවොත් කොහොමද හම්බුනේ කියලා මම දුන්නා කියලා කියනවා. ලෝක ස්වභාවය ඕක. නමුත් මට හම්බෙලත් නෑ මේ මහත්ය. මේ මහත්යට මාව හම්බෙලත් නෑ. මම එතෙන්ට ගිහිල්ලත් නෑ. මේ මහත්ය මංගලට වෙල්ලත් නෑ. මේකේ මහත්ය ලැබුණේ මම මේ වෙන මහත්ය උදුන්නා. මේ මහත්යයි ගිහිල්ලා මේක දුන්නේ. ඉතින් මේ සිද්ධියත් එහෙමයි. නමුත් මේ මහත්යට ලැබුණා නම් ලැබුණේ අර දැන් අතේ තියෙන මහත්යට මේ මහත්ය දුන්න හින්දායි මේ මහත්යත් ලැබෙන්නේ. මාව හම්බ වෙන්නවත් නෑ ලැබෙන වෙලාවට. නමුත් හේතුඵල ධර්මයක් තියෙනවා. ඒ වගේ දැන් මං රූපේ වගේ මම මේ කොළේ තව මහත්යෙකුට දෙනවා. ඒක හරියට නාම ධර්ම වගේ. ඒ මහත්ය තව මහත්යෙකුට දෙනවා. ඒ විඥානය වගේ. ඒතකොට මේ දෙන්න අතරේ සම්බන්ධ වෙන්නේ හැම වෙලාවෙම. නමුත් මේ කොළය එතෙන්ට ලැබුණේ කොහොමද කියලා අහුවොත් මනාවකට කියනවා නම් මේ ස්වාමීන් වහන්සේත් මේ මහත්යත් නිසා හම්බුණා කියන්න වෙනවා. නාම රූප පත්‍ය විඥාන. එහෙම කියන එකෙන් කියන්නේ නැහැ මේ නාමයයි රූපය දෙකේම කෙරවල් දෙකක් හිතට අහුවෙනවා කියන එක. තේරෙනවද මං කියන එක? තේරෙන්නේ නැහැ නේද? ඒකට කට්ටිය ළඟ ඉන්න ඕනේ. ඒකයි බැරි නැත්නම් දැන් මේව ඔප්පු කරලා පෙන්නන්න බෑ. ඔප්පු කරලා පෙන්නන්න තිබුණා හිටියනම් කවුරුත් නැහනේ. මොකද හේතුවක් නිසා ඵලයක් හටගත්තහම ඵලයේ හේතුවක් වෙනවා. අපේ ස්වභාවය මේන්ද මහත්තයෝ දෙන්නේ කිතරේද? අද පැටිකල තුන ඉඳගෙන මොළඟින් දැන් මම මෙන්න මේක මේ මහත්යයට දෙනවා. ඔය මහත්යය මේ මහත්යයට දෙන්නකෝ. දැන් මේ මහත්යයෙන් කවුරුද ඇව්වොත් ඔය කොළේ හම්බුනේ කොහොමද කියලා මේ මහත්යය කිව්වොත් මේ ස්වාමීන් වහන්සේ ඉඳ කියලා හරිද? වැරදිද? හරි කිව්වත් වැරදි, වැරදි කිව්වත් වැරදි නෙමෙයිද? මමයි දුන්නේ කියලා කිව්වොත් ඒකත් වැරදි. මම දුන්නේ නැහැ කිව්වොත් ඒකත් වැරදි. ඔය නිසායි ඇත්ත සහ නැත කියලා කියන්න බැරි. එතකොට ලෝකේ ස්වභාවය ඕකයි. මේ මහත්යෙන් ඇහුවොත් මේ කොළේ හම්බුනේ කොහොමද? ස්වාමීන් වහන්සේ දුන්නේ. මගෙන් ඇහුවොත් ආ මමයි ඒකේ මහත්යර දුන්නේ කියලා ඔහොමයි කියන්නේ නේ. නමුත් එතකොට යථාර්ථය අතහැරෙනවනේ ওই දර්ශනයේද? දැන් මේක තමයි සම්මත දර්ශනය. යථාර්ථය අතහැරෙනවා. ඇයි? මට මේ මහත්ය හම්බුනේත් නැහැ. ඒ මහත්යට මාව හම්බුනේත් නැහැ. අපි දෙන්න අතර සම්බන්ධයක් උන්නේ නැහැ. මම දුන්නේ අපේ මේ මහත්යට. ඒ මහත්යයි මේ මහත්යට මේක දුන්නේ. ඉතින් සම්බන්ධය තියෙන්නේ මේ දෙන්න අතරේ. නමුත් මම නැත්තම් මෙතන සම්බන්ධය මේ කොලේ හම්බ වෙන්නේ නැහැ නේද? ඉතින් සම්මත සහ පරමාර්ථය කියන එකේදී ඕගොල්ලෝ දකින්න ඕනේ විදර්ශනාව කියන්නේ ඔන්න ඔතන. ඕගලන්ට හම්බ වෙන්නේ මේ ලෝකේ ඇත්ත ඇති හැටි පවතින සිද්ධියක් කියන ඒ සිද්ධිය දකින්න. ඕගලන්ට යමක් පෙනෙනවා කියන තැන වෙලා තියෙන උන් ඔය සිද්ධිය. රූපය නැත්නම් ධාතුව කියලා හිතන්න මම මේ වගේ නාම ධර්ම ටික හිතට වැටෙන. මේ නාම ධර්ම ටිකයි හිතෙන් දැනගන්නේ. නමුත් පඤ්ඤාප්තිය නැත්නම් ලෝකේ අපේ කෙලෙසේ තියෙන කෙලින්ම රූපය දැනගත්තා කියලා. මාව දැනගත්තා කියලා. මන් නිසා හම්බුණා කියලා. නමුත් ඕගොල්ලෝ දැනගත්තොත් නාම රූප පත්‍ය විඥානං දැන් ඕගලන්ට කෙලින්ම හම්බෙන්නේ නාම ධර්ම ටික හම්බෙන්නේ නැතු රූපේනේ හම්බෙන්නේ නේද? මං පෙන්වන එක තේරෙනවද? දැන් ඕගලන්ට කෙලින්ම හම්බ වෙන්නේ මේ මහත්ය මට දුන්නු තැනක්. මම මහත්යට දුන්නු දෙයක් නේද? මේ මහත්ය කරපු සේවය හම්බ වෙන්නේ නැහැ නේද? හම්බ වෙන්නේ නැහැ. ඕක තමයි සම්මතය. ඕක තමයි අපි ඉන්න තැන. ඕක තමයි රාග දේශ මොහ ඇති කරන්න හේතුව. ඕක තමයි මේ කාම භවයෙන් අපිට නොමිදෙන්න හේතුව. දැන් ඒ පේන සිද්ධියේම ඇත්ත දැනුත් වෙන දේ අපි නොදන්නකමයි තියෙන්නේ. ඒක සිහි කරගන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපේ වගේ සතර මහා ධාතු. එතකොට ධාතුව කෙනෙකුට අපි දන්න හැඩතල මුකුත් නැහැ. ඒ ධාතුව නිසා ආධ්‍යාත්මික ධාතුවට බාහිර ධාතුව ගැටෙනකොට හිත උපදිනවා. ඒ හිතට මේ වේදනා සංඥා වැටෙන්නේ. නාම ධර්ම උපදිනවා. අපි කියමුකෝ මේ රූපය නිසා නාම ධර්ම පහළ වෙනවා. ඒ නාම ධර්මමයි හිතෙන් දැනගන්නේ. මෙතන අඤ්ඤමඤ්ඤයි. මේ සිත පවතින්නේ නාම ධර්ම නැතුව, නාම ධර්ම පවතින්නේ සිත නැතුව. මෙතන දීම් ගැනීම ක්‍රියාවක් වෙන්නේ නැහැ මේ දෙන්න නැතුව. නමුත් ඒකට මම අවශ්‍ය නැහැ. නමුත් මම නැතිනම් මේ කුලයේ දෙන්න යන්නේ. ඒත් මට මෙතන මතක් කරන්න ඕන රූපේ මම වගේ, නාම ධර්ම මේ මහත්ය වගේ. ඒ නාම ධර්ම ටිකයි මෙතනින් හිතෙන් දැනගන්නේ. අපි බොහෝ කාලයක් සිට ඇසුරු කරලා තියෙන්නේ මේ දැනගත්තක රූපයයි කියලා. රූපයයි කියලා. ඒ හින්දා අපිට හටගත්ත නාම ධර්ම නිරුද්ධ වෙනවා කියන එක පේන්නේ නැහැ. ඇයි ආයෙත් ගැටෙනකොට අපේ කෙලෙසේ තියෙන්නේ මේ රූපයයි දකින්න කියන මට්ටමේ නිසා. මේ පින්වුතුන්ට මේක හඳුනගන්න පුළුවන් වුණොත් වැඩි ගැඹුරක් ඕනේ නැහැ. මේ දකින අරමුණක් ගත්තාම නුවණින් දකිනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු නිසා මේ හිතේ පහළෙන වේදනා සංඥාවම හිතෙන් දැනගන්නව නේද? එතකොට අපිට හමු වෙන පරාසය කියන්නේ මේ වේදනා සංඥා චේතන. දැන් දැනගන්නවා කියන එක විඥානේ මේ මහත්ය වගේ. එතකොට මේ මහත්යයි මේ මහත්ය අතර සම්බන්ධය විතරයි ඔයගොල්ලන්ට හැමදාම හම්බ වෙන්නේ දන්නේ. මන් නිසා මේ උදව්ව ලැබුණට මාව හම්බෙලා නැහැ. මම මේ කොලේ දුන්නෙත් නැහැ, දැන් දෙනවත් නැහැ, අනාගතේට දෙන්නෙත් නැහැ. නමුත් මං හැම වෙලාවෙම උපකාරයක් වෙලා තියෙනවා. කෙලස් මේ මොකද අපි දෙන්නගේ සම්බන්ධය අතහැරෙන්න හෝ සම්බන්ධය තියෙන්න වෙන්නේ මෙයා නිසායි. සිතත් මේ රූපියත් විඥානියත් අතර සම්බන්ධය මේ සතර මහා ධාතු රූපයේ සවිඥානික වෙන්නේ මේ හිත මේ රූපෙට බැසගත්තොත්මයි. ප්‍රතිසන්දි වශයෙන් මව කුසට ආවොත්මයි. එහෙම එන්නේ මේ අතරමැදී ඇති බව හෝ නැති බව මතයි. මේ නාම ධර්ම ටික නැත්තම් මෙයා හිතියේ නැති වුණොත් මේ ගනුදෙනු අපේ වෙන්නේ නැහැ. මට මෙයා ගාවට යන්නත් බෑ, එයාට මං ගාවට යන්නත් බෑ. එතකොට මේ නාම ධර්ම ටික අපි රූපය පිළිබඳව දැක්කොත්, ඒ කියන්නේ දැන් මෙයා දකින්නේ මං කරපු දේ, මෙයා කරපු මේ මහත්ය කරපු දේ දෙකම එකතු කරලානේ මම දුන්නා කියන්නේ. තේරෙනවද? නමුත් මං කරපු සේවය වෙනම දකින්නවා, මෙයා කරපු සේවය වෙනම දැක්කොත්, මෙයා කරපු සේවය සිහි කළා මෙතුමට මං ගාව හොයන්න දෙන්න බෑ. තේරෙනවද? තේරෙන්නේ නැහැ නේද? එතකොට එහෙම වුණොත් මෙයාට ආහාර නැහැ මාව සිහි කළා එන්න, මෙතෙන්ට එන්න. අපි දෙන්න දැකලා නැහනේ. අපේ මගේ සතහන් තොරතුරු දන්නේ නැහැ, ඉන්න තැනක් දන්නේ නැහැ. දන්නේ මෙයා. මෙයාගෙන් අහලම තමයි එන්න වෙන්නේ. මෙයා හදිසියේ නැති වුණොත් එන්න පුළුවන් ද අපි දෙන්නට සම්බන්ධ වෙන්නේ? එහෙම වුණොත් මේ විඥාණයට නැවත රූපෙද බැස ගන්න තියෙන හේතු නැති වෙනවා. හැම වෙලාවෙම හිත සහ හිතත් රූපයත් කියන අතර සම්බන්ධය ඇති වෙන්නේ නාම ධර්ම වලින්. ඒ නිසාමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ ස්පර්ශ එක්කන්තයක්, ස්පර්ශ සමුදය එක්කන්තයක්, ස්පර්ශ නිරෝධය මැදයි කියන එක අවධාරණය කරනවානේ. මධ්‍ය සූත්‍රයෙන්ම අහලා ඇති නේද? එතකොට මොකද ස්පර්ශය නිසා වේදනා සංඥා චේතන හට ගන්නවා. ස්පර්ශ නිරෝධයෙන් වේදනා සංඥා චේතන නිරුද්ධ වෙනවා. මේ නිරෝධය නොදැක්කොත් ඒ අත්දැකීම සිහි කරගෙන තමයි හිතෙන් රූපයට බැසගන්නේ. මොකද නාමයි රූපයි දෙකම එකයි කියන මෝඩකම අපිට පවතින නිසා. ඉතින් අපේ විදර්ශනාවට ඉලක්ක වෙන්න ඕනේ මොකද්ද දැන්? මම මේ කොලේ මේ මහත්යට දුන්නාම, මේ මහත්ය මෙතෙන්ට දුන්නාම මේ හේතුඵල ධර්මයක් තියෙන තැන මේ කොලේ මෙතෙන්ට ගියේ කොහොමද කියලා දකිනවා නම් දකින්න ඕනේ හේතුඵල ධර්ම. හේතුවක් නිසා ඵලයක් ඇති වෙනකොට ඵලයේ හේතුවක් වෙනවා. පුරාණ හේතුව කල්ැතුව අතහැරෙනවා නේ? එහෙම නේද? අතහැරිලා. මෙන්න මේ විදිහටම ඕගොල්ලෝ දැක්කොත් මේකට කියනවා විදර්ශනා කියලා. ලෝකය දකින්නේ කෙලින්ම මායමේ මහත්ය අතර සම්බන්ධයක් නේ. එහෙම දකින ලෝකෙ තුල ඕගොල්ලෝ හේතුඵල ධර්ම දැක්කොත් මේ විදිහට හේතුඵල ධර්ම දැක්කොත් ඕගලන්ට කලම අතහැරෙනවා මාව. තේරෙනවා. ඊට පස්සේ ඕකම වෙනවා. තව ටික ඔය එතෙන්ට ආවහම ඉතුරු ටික නාම ධර්ම විදර්ශනා කරගෙන තේරෙනවා. මනස ධර්මාරම්මනත් මනෝවිඤ්ඤාණය නිසා යමක් හට ගන්නකොට ධම්මායතනය කියන එක මං වගේ වෙනවා. ධම්මායතන නිසා පහළ වෙන වේදනා සංඥා මේ වගේ වෙනවා. ඒ නිසා පහළ වෙන ධර්මයමයි මනෝවිඤ්ඤාණය විඤ්ඤාණය වෙන්නේ. එතකොට ධම්මායතනය අතහැරෙනවා. එතකොට මත්යකල යුක්තක් නැහැ. කබලෙන් කහ රූපේ මේ වගේ අතහැරුණොත් මේ හිතමයි සිතෙන් හිතෙන් දැනගන්න සිතුවිලිමයි සිතුවිලිමයි හිතෙන් තීකරන්නේ කියන තැනකට ආවොත් ඒ නුවණ එළඹ සිටියොත් මේ කබලෙන් කහ රූපේ අතහැරෙනවා. මෙහෙම තීකරද්දි ඔයගලන්ට රූපේ තීකරගන්න බැරි දවසක් එයි. මේ හිතම යදාපි පරිහරණය කරන්නේ. ඒත් අපි දන්නේ නැහැ. අපි හිතම මේ බෙදාගෙන ඉන්නේ. මේ ස්වභාවය අපිට හසු වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහටයි අපිට විදර්ශනාව කියන එක එන්න ඕනේ. දැන් නාම රූප පත්‍ය විඥානං කියනකොට හොඳට බලන්න. ඕගලන්ට ඉස්සලා රූපයක් හම්බ වෙලා ඉවර වෙලා පස්සේ ඕගොල්ලෝ මේ පින්මුතු නෑ මේ රූපේ කියන තැන වේදනා සංඥා චේතනක් තියෙනවා කියලා දන්න විදිහටම මානසිකාරයක් යනවා මිසක තේරෙනවද මම කියන්නේ? එක්කෝ රාගය ඇති වෙලා එක්කෝ ද්වේෂය ඇති වෙලා ඉවරලා නෑ මේක හොඳ නෑ නේ කියලා නැති කරන්න යන්නේ. නමුත් රාගය කියන එක නූපදින විදිහට ආයතින් අනුපාදෝ සංචපජ ආයතින් අනුපන්නාස්ස කාමච්ඡන්දස ආයතින් අනුපාදෝ හොති සංචපජානාති. නූපං කාමච්ඡන්දේ නූපදවන්නම මෙයා දන්න කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මෙන්න මෙතනයි අපේ අවධානය යොමු වෙන්න ඕනේ. ඇයි මේ ලෝකෙම දුකයි කියලා කියනවා? අටලොස් ධාතුවම දුකයි. අපිට හිතෙන්නේ ඇහැ කන දිවනාසය ශරීරේ මේවා දෝෂ නැහැ, මේවට තියෙන තණ්හාවේ දෝෂ කියලා. ඇත්ත. හැබැයි ඇහැ කියන එක තියෙද්දි තණ්හාව නැති කරන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නේ. දරුවා කියන දැක්ම තියෙද්දි මෙපින් මුතුන් තණ්හාව නැති කරන්න පුළුවන්ද? බෑ. දරුවා කියන දැක්මම නැති වුණොත් තණ්හාව නැති වෙනව නෙමෙයිද? ඒ වගේ මේක ඇහැ මේ මම කියන මට්ටම ඔයගොල්ලෝ දකින්නතාක් ඔයගොල්ලෝ තණ්හාව නැති කරන්න බෑ කියලා මං කියනවා. ඒ හින්දා මම කියන්නේ මේ දර්ශනයම වෙනස් වෙන්න ඕනේ මිසක තණ්හාව කියන තැන විතරක් ලැහන්න පුළුවන් එකක් නෙමෙයි මේක. දර්ශනය වෙනස් වෙන්න ඕනේ. මොකද අර මං මතක් කරන්නේ දැන් විශාල ගිනි ගොඩක් ඇවිලෙනවා. දැන් මේ ගිනි ගොඩ ඇතුළට දෙන්නේ කියනවා. ගිහිල්ලා එක්කෙනෙක් මොකද කරන්නේ? ගිනි ගොඩ ඇතුළේ මේ පැත්තට පැනපැන මේ පැත්තට පැනපැන නොපිච්චින්න උත්සාහවත් වෙනවා. පුළුවන් ද නොපිච්චින්ද? ඇයි බැරි? ගිනි ගොඩ ඇතුළේ නිසා. අත් දෙක බැඳගෙන කිසිම උත්සාහයක් නැතුව කෙනෙක් ඉන්නවා. දැන් එයාට පුළුවන් ද නොපිච්චින්ද? ඒත්ද ගිනි ගොඩ ඇතුළට ගිහිල්ලා නම් මෙයා නොපිච්චින්න උත්සාහවත් උනත් නොඋනත් පිච්චෙනව නේද? වළක්වන්න පුළුවන්ද? බෑ. නොපිච්චින්න මොකද කරන්න ඕනේ? ගිනි ගොඩ ඇතුළට නෑින්න ඕනේ. ඉතින් දැන් මේ ලෝකේ මම වෙලා නම් මගේ වෙලා නම් මගේ ආත්මේ වෙලා නම් ඇහැ කියන එක මම කියන්න ඕනේ නෑ. ඇහැ කියන එක නියෝජනය වීමම මම වෙනවා. ඇහැ තිබුණොත් අයිතිකරුවෙක් ඉන්න වෙනවනේ. ඉන්නේ නැද්ද? මම නැතුව ඇහැක් තියෙනවද? ඇහැ කන දිවනාසය මේ කැලිටිකෙන් තොරව මම නියෝජනය වෙයිද ඔයගලන්ට? එතකොට මේ ඇහැ කන දිවනාසය මේ ලෝකය මම මගේ ආත්මය කියන තැනට පත් වෙලා නම් දැන් දුක නැතු ඉන්න හැදුවත් නැත දුක් විඳිනවා. මේ ලෝකෙ දිහා බලන්න. දුක නැතු ඉන්න කියලා ගෙවල් දොරවල් හදන යාන වාහන ඉඩකඩම් අරගෙන මිල මුදල් එකතු කරලා දුක නැතු ඉන්න හදන අය ඉන්නවා දැකලා තියෙනව නේද? ඒ අය ලෙඩ වෙන්නේ නැද්ද? මහලු වෙන්නේ නැද්ද? මරණයටපත් වෙන්නේ නැද්ද? අප්‍රියං හා එක්වීමේ ප්‍රියංගෙන් වෙන්වීමේ හිතෙන් දෙන්න නොලැබීමේ දුක් වෙන්නේ නැද්ද? ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට මේ ස්කන්ධ පරිහරණ දුක නැද්ද ඒගොල්ලන්ට කියනවා. අපි ලෝකේ කාල කන්නේ කියලා දකින ජීවිතයේ දුක නැතුව ඉන්න උත්සාහවත් නොවන ජීවිතය සාර්ථක කරගන්න උත්සාහවත් නොවන කාල කන්නේ කියලා හිතන මිනිස්සු දැකලා තියෙනව නේද? ඒ අය ඔය කියපු දුක් ටික විඳින්නේ නැද්ද? ඉතින් දෙගොල්ලම යථාර්ථයෙන් එක තැන නෙමෙයිද? ඉතින් මොකද්ද ඇති වෙනස? ඈ එතකොට නමුත් මෙතනදි වෙන්න ඕනේ ඒකයි දුක කියන එක උපන්නොත් දුකේ ඇති බව දුක දුකේ නැති බව දුක අපි හිතාගන්නේ දුකේ නැති බව සැපයි කියලා නේ දුකේ නැති බව සැපද දුකද ඔය දැන් හොඳට බලලමද කියියේ දුකේ නැති බව දුකයි කියලා එහෙනම් ඉතින් දුක නැති කරන්න ඕනේ නැහැ නේ නේද එහෙමයි දුක උපන්නොත් දුක කියන එක උපන්න දෙයක් වුණොත් දුක කියන එක ඇති කරගත්තොත් ඒකේ ඇති බවක් දුක නැති බවක් දුක. දැන් ඕගොල්ලෝ දරුවෙක් හිටියෝ මේ දරුවා කවන්න ඕනේ පොවන්න ඕනේ ඒ නාවන්න අන්වන්න පළඳවන්න ඕනේ උගන්වන්න ඕනේ මේක සැපද? යම් මට්ටම දුකක්. මේ දරුවා ලෙඩ වුණොත් ඕගොල්ලෝ දුකද සැපද? දුකක්. එතකොට මේ දරුවා කියන දේ අහන්න නැති ඈ හිතුවක්කාර කෙනෙක් වුණොත් දුකද සැපද? දැන් මේ දරුවගේ දිවි පැවැත්ම ඔයගලන්ට දුකක් නෙමෙයිද? මේ දරුවා හොරෙක් වුණොත් මංකොල්ලකාරයෙක් වුණොත් එයාගේ දිවි පැවැත්ම දුකක්. හොඳයි මේ දරුවා හදිස්සියේ නැති වුණා. දැන් ඔයගලන්ට දුකද සැපද? දුකක්. එතකොට දැන් මේ දුක හපු දේ ඇති බවත් නැති බවත් දෙකම ඔයගලන්ට දුක නෙමෙයිද? දුකයි. මේ ඇහැ පවත් ගන්න ඔයගලෝ කන්න බොන්න දෙන්න ඕනේ හෝ උදන්න ඕනේ කොච්චර පරිහරණය කරන්න දුකයි නේ. ඉතින් මේ ඇහැ නැති වුණොත් සැපද? දුකයි. ඉතින් මොකද දුක කියපේක නැති වුණොත් ඒක සැප වෙන්න බෑ. නමුත් දැන් දුක උපාදාන වුණාට පස්සේ උපාදාන වූ දුක පවත්තන්ට දුක් විඳින්න වෙනවා, උපාදාන වූ දුක නැති වුණත් දුක් විඳින්න වෙනවා. ඒකයි මේ ලෝකෙ මිදෙන්න බැරි. මේ ලෝකයේ තුලට ආවොත් ලෝකයේ තුල හොඳ සහ නරක දෙකෙන්ම දුක් විඳින්න වෙනවා අපිට. ලෝකයේ ඇති බවන අවිත්‍ති බවත් අපිට දුක, නැති බවත් අපිට දුක වෙනවාමයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ලෝකෙ මිදීමම හොඳයි, ලෝක නිරෝධයම සැපයි කියලා කිව්වේ, දේශනා කළේ. ඔගොල්ලෝ දුකේ ඇති බව දුක, දුකේ නැති බව සැප හැටියට දකින්නතාක් ඔගොල්ලෝ කලකිරෙන්නේ නැහැ. ඉස්සලා ලෝකේ අවබෝධ කරගත්තොත් තමයි දුකෙන් මිදෙන්න, ලෝකෙ මිදෙන්න කැමති වෙන්නේ. මේ කුෂ්ඨ රෝගේ තියෙන හොරි. දැන් මේ කුෂ්ඨ රෝගයක් හැදුණු කෙනෙකුට කුෂ්ඨේ කහනකොට සැපක් දැනෙනවද නැද්ද? දැනෙනවා. අර කඩුවේ ගන් කියලා හැදෙන්නේ හොඳ නොවන රෝග නේද? දැන් මේක කහනකොට සැපක් දැනෙනවනේ. මේ සැපය විඳින්න පුළුවන් කුස්තේ නැතුව බෑ. කුස්තේ කීපයක සැපද්ද? දුකයි නේ. හොඳයි. ඒ කුෂ්ඨ රෝගය හදාගන්න නැතුව අර සැප විඳින්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. එහෙනම් මේ එන සැපේ සැපක් කියනවද? ඇයි සැපක් කියන්නේ නැත්තේ? මේ සැපේ පිහිටලා තියෙන මහ විශාල දුකක් මත නේද? කුෂ්ඨ රෝගය කියන එක සැපද? දුකයි. එතකොට කුෂ්ඨ රෝගය හදාගෙන වෙනවා කුෂ්ඨේ කසන සැප විඳින්න. කෙනෙක් කුෂ්ඨේ කසන සැපයට තණ්හා කළොත් මෙයා තණ්හා කරන්න මොකේද? කුෂ්ඨයට නෙමෙයිද? ඇයි මේ සැපේ ලැබෙන්න නම් අනිවාර්යෙන් කුෂ්ඨ රෝගියෙක් වෙන්න වෙනවා. දැන් කුෂ්ඨේ කහනකොට ඇති වෙන සැපයක් තිබුණොත් ඒ සැපයට කැමති වුණොත් කෙනෙක් ඒ සැපේ ඕනේ වුණොත් ඉතින් මේ සැපේ ලබා දෙන්න ධර්මතාවයක් නේද කුෂ්ඨයක් හැදෙන්න වෙන එක? කුෂ්ඨයක් හැදීමකින් තොරව මේ සැපේ ලැබෙන්න වෙන ක්‍රමයක් නැහැ නේ. තේරෙනවද මං කියන එක? තේරෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම වෙනවා මෙයාට කුෂ්ඨ රෝගයක් උරුම වෙන එක මේ සැපේ ලැබෙන්න නම්. එතකොට ආපහු කුෂ්ඨ ගන්නකොට මේ සැපේ විඳින්න පුළුවන්. නමුත් මෙතන ආස්වාදයේ tikai ආදීනව ගොඩයි. ඇයි? මේ කුෂ්ඨ රෝගයේ කසීමේ ආස්වාදේ ටිකක් එනවා. ඊට පස්සේ ඒ නිසා ඇති වෙන වේදනාව, වෙහෙස, තුවාල වැඩිවීම දින ගණනක් වෙන්න පුළුවන් නේ? පුළුවන්. එතකොට කුෂ්ඨ රෝගේ කසනකොට ඇති වෙන සැපයට තණ්හා කරන කෙනා කුෂ්ඨෙන් මිදෙයිද? කවදාවත් මිදෙයිද? මිදෙන්නේ නැහැ. ඉතින් මේ ඇති වෙන සැපයක් තියෙනවා නම් මේ සැපේට මොකද්ද කියන්න වෙන්නේ අපිට? දුක නෙමෙයිද? දුක මේ සැපේටත් දුකයි කියන එක සුදුසුද නැද්ද? සුදුසුයි. කුෂ්ඨ රෝගයේ දුකයි, ඒක කහනකොට ඇති වෙන සැපයත් දුකයි. කුෂ්ඨ රෝගේ නැති කෙනෙකුට හිතෙයිද අනේ මටත් මේ කුෂ්ඨ කසන සැපේ එනවා නම් හොඳයි කියලා හිතෙයිද? ඔයගලන්ට හිතෙනවද? ඇයි හිතෙන්නේ නැත්තේ? එතන හරි සැපක් දැනෙනවානේ. ඇයි? කුෂ්ඨ රෝගේ නැති බවම සැපයි නේද? ඒ සැපයට වඩා හොඳ නැද්ද කුෂ්ඨ රෝගේ නැති බව? සැපයි. කුෂ්ඨ රෝගේ වගේ තමයි මේ පංචකාමී. මේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස පංච උපාදානස්කන්ධය අටලොස් ධාතුව. මේක තමයි කුෂ්ඨ රෝගේ. මේක කුෂ්ඨ රෝගේ කියන්නේ ඇයි? මේක තියෙනවා ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමන, සුපායාස මේ ඔක්කොම දුක් ටික. මේ කුෂ්ඨ රෝගේ උපද්දවා ගන්න නැතුව කුෂ්ඨ ගන්න සැපේ ගන්න බෑ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමන උපදවා ගන්න නැතුව ඕගලන්ට මේ, ඒ කියන්නේ මේ සැප විඳින්න බෑ. ඕගොල්ලෝ දැන් දකින රූපයකට කැමැත්තක් ඇති වෙනවා නම්, රූපයක් දැකීමෙන් ඇති වෙන ආස්වාදයට කැමති කියන කුෂ්ඨ ගන්නකොට ඇති වෙන සැපයට කැමති කියන එක. ඔය කැමැත්ත ඕගලන්ට ලබා දෙන්න නම් ආයෙ ලබා දෙන්න වෙනවා. ජරා, මරණ, ශෝක, පරිදේ, දුක්ඛ, දෝමන, සුඛායාස ඌ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්. කුෂ්ඨයක් ලබා, කුෂ්ඨයක් හම්බ වෙන්නේ නැතුව ඒ සැපේ ගන්න පුළුවන්ද? මොකද සත්‍යද තියෙන්නේ? ඇත්ත මේ. කුෂ්ඨේ ලැබෙන්නම වෙනවා නේ. කුෂ්ඨේ වගේ මම උපමා කළේ, ඒ කඩුවේ ගම් වූ රෝගේ වගේ උපමා කළේ මොකද්ද? පංච උපාදානස්කන්ධ මේ ඇහැ. ඇහත් රූපයක් දෙක රූප උපාදාන ස්කන්ධය. කනත් ශබ්දයක්, නාසයක්, ගන්ධයක්, දිවත් රසත්, කයත් පොත්තබ්බයක් කියන මේ ටික රූප උපාදාන ස්කන්ධය. මනස ධර්මාරම්මන තමයි නාම ධර්ම වෙන්නේ, වේදනා සංඥා සංකාර විඥාන වෙන්නේ. එතකොට මේ අටලොස් ධාතු දොළොස් ආයතන කියලා කිව්වේ මොකේදද? කුෂ්ඨේ. හරිද? කුෂ්ඨ රෝගේ. ඒ ටික තිබුණොත් තමයි කුස්සේ තිබුණොත් නේ කුස්සේ කහන සැප ලැබෙන්න පුළුවන්. ඇහත් රූපයක් දෙක තිබුණොත් තමයි ඒ දෙක ස්පර්ශ වීමෙන් ඇතුළ සැප ලැබෙන්න පුළුවන් නේද? පුළුවන්. කන ශබ්දයක් තිබුණොත් තමයි ඒ දෙක ස්පර්ශ වීමෙන් ඇතුළ සැප ලැබෙන්න පුළුවන්. නාසයක් ගන්ධයක් තිබුණොත් තමයි ඒ දෙක ඇතුළ වීමෙන් සැප ලැබෙන්න පුළුවන්. ඉතින් මේ සැපේ ඕගලන්ට ඕනේ නම්, සැප ලැබන්න නම් ඕගලන්ට වෙනවා මොකද්ද? ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමන, සුපායාස වූ ධර්ම උපද්දවා ගන්න. ඔයගොල්ලෝ කුෂ්ඨයෙන් තොරව මේ සැපේ විඳින්න හදනවා නම් ඒක වෙන්නේ නැහැ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමන, සුපායාසයන්ගෙන් තොරව ඔයගොල්ලෝ මේ සැපේ විඳින්න හදනවා නම් ඒක වෙන්නේ නැහැ. ඇයි ඒ? එබඳු ධර්මතාවයක් නිසා මේබඳු ස්පර්ශයක් තියෙනවා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන මේ ස්පර්ශ ආයතන හයෙන් එන වේදනාව කෙරෙහි ඕගලගේ තණ්හාවක් තියෙනවා නම් ඕගොල්ලෝ ප්‍රාර්ථනා කරනවා ජරා, මරණ, ශෝක, පරිදේ දුක. ඕගොල්ලෝ දන්නේ නැහැ ඒක. කුෂ්ඨේ කහනකොට ඇති වෙන සැපේ ඕගොල්ලෝ ප්‍රාර්ථනා කරනවා නම් ප්‍රාර්ථනා කරනවා ඕගොල්ලෝ කුෂ්ඨ රෝගය නෙමෙයිද? ප්‍රාර්ථනා කරනවා නෙමෙයිද? ප්‍රාර්ථනා කරනවා. ඇයි? කුෂ්ඨ රෝගයේ සුව වීමේ අධ්‍යක්ෂීම නැති නිසා. එහෙම නේද? එහෙමයි. එතකොට දැන් යම් තැනක කුෂ්ඨ රෝගේ වගේ ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස් වූ මේ ස්කන්ධ ටික උපදවාගෙන නම් මේ සැපේ විඳින්න වෙන්නේ. මේ සැපේට සැපයි කියන්න පුළුවන්ද? බෑ. එහෙමනම් මේ සැපේ ප්‍රාර්ථනා කරලා ලැබිය යුත්තද? ඕනේද? ඔගොල්ලෝ මේ ටික නොදක් දැක්කේ නැත්නම්, මේ ටික හඳුනගත්තේ නැත්නම් ඔගොල්ලෝ කවදාවත්, ඒ කියන්නේ කුෂ්ඨ රෝගය සැපේ ප්‍රාර්ථනා කරන තා කුෂ්ඨ රෝගෙම ලැබෙනවා. අනේ මේ කුෂ්ඨ රෝගයේ උපද්දවාගෙනමයි මේ සැපේ විඳින්න වෙන්නේ. මේක සැපක් නෙමෙයි කියන එක දැක්කොත්මයි ඔයගොල්ලෝ කුෂ්ඨ රෝගයේ සුව කරන තැනට කැමති වෙන්නේ. එදාට ඒකට බෙහෙත් කරන්න. ඒ තාක් ඔයගොල්ලෝ බෙහෙත් කරන්න. ඒ වගේ මේ ස්පර්ශ ආයතන 6 නිසා ඇතිවෙන වේදනාව කෙරෙහි තණ්හා කරනවා කියලා කියන්නේ ජරා මේ සැපේ ජරා මරණ ශෝක පරිද දුක මත පිහිටලා නේද තියෙන්නේ. ඒ නිසා මේ සැපේද දුකයි කියන යන කරුණට යනවා. මේ සැපේ නැවත ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ ජරා මරණ ශෝක පරිද දුක් දුම්නස් ප්‍රාර්ථනා කරනවා නේද? අනේ මේ ධර්මයන්ගේ නැති බවම සැපයි නේද කියලා යම් දවසක දැක්කොත් විතරයි ඔයගොල්ලෝ භව නිරෝධයකට උත්සාහවත් වෙන්නේ. දැන් අපිට ඇයි මේ මාර්ගය උත්සාහවත් වුණාට දැනගත්තට වැඩෙන්නේ නැත්තේ ඇයි? මේ ටික දන්නේ නැහැ. මේ කුෂ්ඨ රෝගේ කහන්නේ මේ කහන එක ප්‍රාර්ථනා කරනවා කුෂ්ඨය හදාගන්න නැතුව මේක විඳින්න බෑ කියන නුවණ නැහැ. නේද? එතකොට යම් කිසි කෙනෙක් කුෂ්ඨය නැතුව කුෂ්ඨ රෝගේ නැතුව මේ සැප විඳින්න කියලා හදනවා නම් කවදාවත් වෙනවද? වෙන්නේ නැහැ. ඒ වගේ මේ ප්‍රියමනාප රූප සද්ද ගන්ධ රස ස්පර්ශයෙන් ලබන සැප කවදාවත් ලැබෙන්නේ නැහැ මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ටික නැතුව. ඔය ටික නැතුව ජරා මරණ දුක ලැබෙන්නේ නැහැ. ජරා මේ ටික නිසා තමයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් පපුවේ අද්ගගහ අඬන සිහි නැති වෙන කලන්තය හැදලා වැටෙන යම් දුකක් දුම්නසක් උරුම වුණා නම් උරුමුනේ මොකක් නිසාද ඔයගොල්ලන්ට? මේ ආයතන ටික නිසා නෙමෙයිද? ආයතන ටික නිසා. ඉතින් ඔන්න උතන තමයි ආස්වාදයේ ආදීනව නිස්සාරණය කියලා ධර්මතා තුනක් තියෙන්නේ. ආස්වාදයේ බලනවා කුෂ්ඨ කහනකට ඇති වෙන. ආදීනව බලනවා මේකට තණ්හා කළොත් කුෂ්ඨ රෝගයකටම හිමිකරුවෙක් වෙනවා. ආදීනව වැඩි. නිස්සාරණයට කැමති. ඒ හින්දා මට කුෂ්ඨ රෝගියෙන් ඇති වෙන තණ්හා සැපෙන් ඇති පළක් නැහැ. මේක අතහරින්න. ඇයි? ඒ සැපේ අතහැරියොත් අපි අතහැරිය ප්‍රාර්ථනා නොකරන්නේ මොකද්ද? කුෂ්ඨ රෝගය නිසා. මොකද නිදුක් බවම සැපයි කියලා දකින්න. රෝගයක් හදාගෙන විඳින සැපට වඩා සැපක් නේද නිදුක් බව? නිදුක් බව. ඒ වගේ මේ ජරා මරණ ශෝක පරිදේ දුක උපද්දවාගෙන විඳින සැපට වඩා දුකේ නිරෝධයෙන්ම සැපක් ඇටේ දකින්න. අන්න එදාට ඒගොල්ලෝ අවේදිත සුඛයට කැමති වෙන්නේ. නෙක්කම් සුඛයකට කැමති වෙන්නේ. ඉතින් අපිට මෙන්න මේ වගේ තැනකට අපේ මනස තිබුණොත් තමයි අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ දහම ගෝචර වෙන්නේ. එහෙම නැතුව හැමදාම කුෂ්ඨ කසන මත්තමේ ඉඳගෙන නම් මේක අහන්නේ තේරුමක් නැහැ. මොකද ධර්මයේ තියෙන්නේ නිරෝගී බව උතුම් කියන තැනකට. එහෙම බණ අහනවා කුෂ්ඨ රෝගේ හදාගෙන විඳින සැපයට තණ්හා කර කර කුෂ්ඨ රෝගේ ප්‍රාර්ථනා කර කර. මේක හරියට අපි මේ කොළඹට යන පාරේ යමේ මාව මයංගිනේට යවේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේ නේද? යනව බොහොම උත්සාහයෙන් ශීඝ්‍රව දුවගෙන කොළඹට යන පාරේ යන ගමන් ප්‍රාර්ථනා කරනවා අනේ මාව කොළඹට නම් යවෙන්න එපා. මං නම් කොළඹට ජුට්ටක් කැමති නෑ. මට ඕනේ මයිංගනේට යන්නමයි. මයිංගනේටම යවේවා කියලා ප්‍රාර්ථනා කරලා ශීඝ්‍ර වේගෙන් දුවනවා කොහෙද? කොළඹට යන පාරේ. දැන් මොකද්ද ලැබෙන්නේ? ඇයි ප්‍රාර්ථනා කළානේ අපි? ප්‍රාර්ථනා කළාට හරියන්නේ නෑ. ප්‍රාර්ථනාවට වඩා ක්‍රියාවම ලොකුයිනේ. ඒ වගේ අනේ සසර නම් එපා. සසර නම් දුකයි. මට මේ සසර නම් පෙන්වන්න බෑ. මේ නිවනම යෝනේ කියලා ක්‍රියාවෙන් යෙදෙනවා මොකද්ද? තණ්හාව එකතු කරන හැටි. ඈ කො සල්ලි එකතු කරනවා, දේපොළ වස්තු එකතු කරනවා, මිල මුදල් එකතු කරනවා, ඉඩකඩම් ගන්නවා. මේ ඔක්කොම ක්‍රියාවෙන් ජීවිතේ වෙනවා. මොකද්ද කොළඹට යන විදිහට වචනෙන් කියනවා අපි කොහාටද යන්න ඕනේ මයංගලෙන් කියලා. දැන් අන්තිමට ප්‍රතිඵලය ලැබෙන්නේ මොකේද? ක්‍රියාවතුලින්නේ. අන්තිමට මරණසන්න මොහොතේ නේද ප්‍රතිඵලය ලැබෙනවා? ක්‍රියාවතුලින් මොකද්ද? දුක එනවා. දුක එන විදිහට කටයුතු කර කර දුකේ නිරෝධය ප්‍රාර්ථනා කරනවා. මේකම අපේ දෙපැත්තක්. එතකොට අපි මේක තේරුම් ගන්න ඕනේ. අපිට ඉස්සෙල්ලා ලෝකයේ තියෙන નિસર્ગ බව තේරෙන්න ඕනේ. මේ කරන්නේ මොකද්ද කියන එක. යතහ භූත ස්වභාවයක් හිත තබාගෙන නුවණ ඇති කරගෙන මෙන්න මේ බව නුවණෙන් අපි සිහි කළොත් දැක්කොත් ඒ කියන්නේ දැන් මේ පින්වතුන්ට වෙන්නේ ගැඹුරු දහමක් අහලා තියෙනවා දන්නවා. ඒකට උත්සාහය යෙදෙන්නේ නැති ඇයි? ලෝකෙ තුල ආස්වාදය ආදීනව දෙකට මනස ගිහිල්ලා නැහැ. හොඳට යථාර්ථය පිළිබඳ සමාහයට දහමකුත් තේරෙනවා. ඒකට උත්සාහය යෙදෙන්නේ ඔහෙ ගහගෙන යන ලෝකෙම තියෙන ආස්වාදය අනුව. කුස්තෙම කහ කහ ඉනකු. හල සැපක් ලැබෙනවා. හොඳ කරගන්න හැටික් දන්නවා. ඒ දැනගෙන අර ආදීන වැඩි කුස්තෙම තාම කසකසා ඉන්නවා නේද? එතකොට අපි ඉතින් මේක වෙනස් කරන්න ඕනේ. වෙනස් කරන්න කියන්නේ මේ සඳහා මේ පන්සලකට ආරණ්‍යකට යන්න ඕනේ නැහැ. ඔගොල්ලෝ මම අර මතක් කරපු විදිහට ටික ටික හරි සිහි කළොත් ඔයගලන්ට ලොකු මේ සහැල්ලුවක්. ඒ කියන්නේ බොහොම පහසුයි මේක තේරුම් ගන්න. ඒ කියන්නේ වෙනදා ස්කන්ධ ධාතු ආයතන මේවා එකින් එක සම්මර්ෂණය කර 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 හිටියෝ ඉඳලා මෙනෙහි කරපු තියක් තියෙනවා නම් ඊට වඩා සිය ගුණයකින් මේ වෙහස අඩුයි. මේ යථාභූත ස්වභාවයේ දකින්න මට්ටම දර්ශන කරන එකේ. නමුත් ඒකේ නුවණ ටිකක් තියෙනවා. ඉතින් මොකද දැන් ශක්තිය දුබල කෙනෙක් අපි කියමු දැන් ගඩොල් ගොඩක් ගෙනියන්න ඕනේ කන්දක් උඩට. ගඩොල් කැට 10ක් තියෙනවා. ශක්තිය අඩු කෙනා මේක 10 සැරයකට ගෙනියනවා. ඇඟ ටිකක් හයිය කෙනෙක් සමහරවිට මේක 1 සැරෙන්ම අරගෙන යනවා නේ. ඒ වගේ අපි නුවණ ටිකක් හයිය වැඩි වුණොත් මෙතෙන් තේන්න හැබැයි දෙන්නම කළේ එකම දේ. මේක කරන්න ඉතින් ගොඩක් කල් යනවා. දහම නොයෙක් නොයෙක් දේවල් සම්වර්ධනය කළ නුවණ තිබුණොත් අපිට එක තැනකම අල්ලගන්න එක ධර්ම දේශනාවක් කරනකොට අධිකම ලබන්නේ ආශ්‍රයක්ෂේ වෙන්නේ ඒ නිසායි. මේ එක තැනක් තියෙන්නේ. මේ සිද්ධි අපි දැන් හුරු වෙලත් නෑ ඒකට. අපි හැමදාම මේ ගිනි ගොඩ ඇතුළමයි පහුරු ගන්න කියලා මට හිතෙන්නේ. ඒක තමයි මේ කරන්නේ හිටියේ. නෑ ඒක හොඳයි. ඉතින් මට මතක් කරන්න තියෙන දේ තමයි මම කෙලින්ම කියන්නම්. මතක් කළේ අර කුස්තරෝගේ හැදෙන හැටි තමයි. මම අර කොලේ මේ මහත්ය දුන්නාම මේ මහත්ය දුන්නාම මේ සිද්ධිය අතහැරලා කෙලින්ම මේ අපි දෙන්නගේ සම්බන්ධය ගොඩනැගෙන විදිහට පවත්වන මානසික මට්ටමින් තමයි කුස්තරෝගේ පටන් ගන්න. හේතුඵල ධර්ම අතහැරිලා කෙලින්ම පේන්නේ රූපයක් කියන මට්ටමට කෙලින්ම අපි දකින්න දාර්ශනිකව ආවම තමයි අපිට යථාර්ථය අතහැරෙන්නේ. නිපමණිකම අවිද්‍යාව. ඒ කියන්නේ මෙහෙම රූපයක් පේන්නේ කියන මට්ටම එනකොටම අවිද්‍යාව. අපිට. එතකොට නමුත් වෙනසක් නැහැ. සිහිය හිත තබන වෙනස විතරයි. ඒ කියන්නේ අර පිටින් සිත්තම් කළ ඒ කලයේ දිහාම බලන්න පුළුවන්. මේක ඇතුලේ තියෙන්නේ නැති නේද කියලා පිටින් පේන දෙයට හිත රැඳෙන්නේ නැතුව පිටින් පේන සිටියේ හිත රැඳෙන දන්නවා පිටින් පේන සිටියේ හිත රැඳෙව්වොත් ඒකේ හැඩතල බලන්ද ගියොත් රාග දේශ ඇති වෙනවා. ඒ හින්දා ඒ දර්ශනයම පිටින් පේන සිත්තරේ හිත රැඳවන් නැතුව නුවණින් මේක ඇතුලේ තියෙන අසිතින කියලා අරගෙන යනවා. එච්චරමයි. ඒ වගේ අපිට මේ පේන සිද්ධියේම අපිට පුළුවන් මේ පේන දේ නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු නිසා මේ වේදනා සංඥා පහළ වෙන ඒ ධර්මය මේ හිතින් දැනගන්නව නේද කියලා සිහි කරලා බලනවා. එතකොට අපි දන්නවා ඇහැට මේ රූපේ ගැටෙන වෙලාවේ ධාතු මාත්‍රයක් නිසා පහළ වෙච්ච නාම ධර්මම වේදනා සංඥාමයි සිහි කරන්න කියලා. එතකොට පැත්තකට ගිහිල්ලා හිතින් මේ දැකපු දේ සිහි වෙනකොට අපි එතකොටත් දන්නවා මේද මනසින් මේ සිටිවීම සිහි කළ දැනගන්නව නේද. එයා තවදුරටත් දන්නවා ඇහැට ගැටෙන වෙලාවෙදිත් මේ පහළ වුණේ සංඥාවක් නම් දැනගත්තේ දැන් මේ පහළ වෙන එක මනෝමමයි නේද කියනක හොඳටම ඔප්පු වෙලා පේනවා. දැන් මේ අපිට දැකපු දර්ශනේ එහෙමම ඕගලන්ට හිතින් සිහි කරන්න පුළුවන් නේද ගෙදර ගිහිල්ලා. ඇයි සිහි කරන්න පුළුවන් වෙන කොහොමද? ඉතින් මේ පේන දර්ශනේ රූපයක් එහෙම වුණා නම් මෙතන තියෙන රූපේ ඕගොල්ලෝ අරන් යනවද? ඉතින් මේ ඕගොල්ලන්ගේ හිත මේ පේන මෙතන තියෙන ධාතුව නිසා හිතටම හම්බ වෙන ධාමයක් ඕගොල්ලෝ දැනගත්ත හිඳයි ඒ හිතේ මාධ්‍යකීමයි හිතට සිහි කරන්න පුළුවන් ගෙදර ගිහිල්ලා. ඉතින් ඕගොල්ලෝ මෙතන තියෙන දැන් තියෙන මේ රූපෙම නම් දකින්නේ ඕගොල්ලන්ට මේ දර්ශනේ පේන්න ඔය මේ රූපෙත් යන්න වෙනවා එහෙනම් එතෙන්ට. නමුත් දැන්ද පරිහරණය කරන්නේ මනස නිසා ඕගොල්ලන්ට මේ සිද්ධිය අඩු නැතුවම ගෙදර ගිහිල්ලා පරිහරණය කරන්න පුළුවන්. ඉතින් මෙතන දක්ෂකම කියන්නේ මේ ධාතුව සංඥාවත් අතර සම්බන්ධය අතහැර ගන්න තමයි අමාරු අපිට. මොකද අපිට වෙන්නේ ධාතුව නිසා හිතට ලැබෙන සංඥාව ආපහු ධාතුවට අයිති වුණාම අපිට රූපය නිබඳු වෙනවා එතකොට. නමුත් මේ දෙක වෙන් කර ගැනීමෙන්ම අපිට විඥානිත ආහාර නැති වෙනවා. ඉතින් මම දේශනා කළේ ඒකයි මම මතක් කරන දැන ටිකක් ගැඹුරුයි. නමුත් මේ පිටු නිවර්ණ ධර්ම දුර වෙන විදිහට නිතරම කුසල මනසිකාරයක් කරනවා නම් මේක ඒතරම් ධර්මතාවයක් නෙමෙයි ඉක්මනට වැටහෙනවා. ඉතින් ඕකට තියෙන්නේ ඒක තමයි මේ කුෂ්ඨ රෝගී ස්වභාවය ටිකක් බලන්න වෙන වැඩිපුර ආදීන. ඒ කියන්නේ දැන් මේ ගැඹුරු ධහමක් දේශනා කරනකොට ඒක තේරෙන්නේ නැත්තේ පාරමිතා සම්පූර්ණ වෙලා නැති හින්දාවත්, එහෙම නැත්නම් මේ පින්වතුන්ට නුවණ නැති හින්දාවත් නෙමෙයි. මේ නීවරණ ධර්ම වැඩි වුණාම, ආවරණීය ධර්ම වැඩි වුණාම තේරෙන්නේ නැහැ, තේන්නේ නැහැ. ඒකට තමයි මේ සමතකමට හනක් වඩන්න කියලා කියන්නේ. නේද? එතකොට සමතකමට හනක් වැඩුවාම නීවරණ ධර්ම අඩු වෙනවා. නීවරණ ධර්ම අඩු වුණාම මේ පෙන්වන දර්ශනේ ඉබේම පේනවා. එහෙම නැත්නම් මේ ටික සිහි කරලා තියාගන්න, දැනගෙන තියාගන්න. දැනගෙන තියාගෙන හිත සමාධි කළා, සමාධිගත මනසකින් මේ ධර්ම සිහි කරනවා. සිහි කරනකොට හොඳට පේනවා. මොකද අන්තිමට අපිට ස්කන්ධ මාත්‍රයක් වෙනවා ජීවිතය කියන තැන. මේ පින්වතුන්ගේ ඇස් දෙක දැකලා තියෙනවද? කන්නාඩියෙන් තියෙන්නේ ප්‍රතිබිම්බයක් නේ, මේ ඇස් දෙක නෙමෙයිනේ. ඇහැ පේනවද ඔයගලන්ට? නෑ, පේන්නේ නෑ. ඔන්න කවදාවත් නොදකින ඇහැකටයි තණ්හා කරන්නේ. එතකොට ඕගොල්ලන්ට මේ ඇහැ පිළිබඳ දැකපු දර්ශනයක් තිබුණා නම් කැඩපතේ ඒක නිරුද්ධ වෙලා දැන් කණ්ණාඩියේ නැහැ. ඒ කණ්ණාඩියෙන් දැකපු එකේ මතකයක් අපිට තියෙනවා. ඔය මතකේ අතහැරනොත් ඕගොල්ලෝ මේකට ගැහුවත් මේ ඇහැ කියලා සිහි කරගන්න දන්නේ නැහැ. ධාතු මාත්‍රයක ස්පර්ශ වෙනවායි කියන යථාර්ථය එළඹ සිටින ඉබේම. දැන් අද්දට මෙහෙම වදිනකොටම ඕගොල්ලෝ ගාව තියෙනවා ඇහක්. ඒක තමයි සිහි කරගන්නේ. ඒකද බලලා තමයි අඳන්නේ වැළපෙන්නේ. අර මං කියන්නේ මේ පින්වතුන්ට තියෙනවනේ තමන් කියලා හැඟීමක් එහෙම් පිටින්ම තියෙනව නේද? ඇස් දෙක වහගන්නකො ඔක්කොමල වහගෙන තමන් දිහා බලන්න. පේනව නේද කොටම තමන් ඉන්නවා. තමන්ගේ ශරීරය තියෙනවා කියලා තේරෙනව නේද? ඇස් දෙක අරින්න. තමන්ගේ ශරීරය තියෙනවා කියලා පේනවද? ඇස් දෙක වැහුවාම. ඇස් දෙක වැහුවාම කොහොමද පේන්නේ? හිතට. හිතට පේන එක හිතට පේනවද සතර මහා ධාතු රූපේ? නෑ. එහෙනම් ඔය පේන කය මනෝයි. ඔන්න ඔය ටික නිරුද්ධ වුණොත් මේ හිතයි රූපේ අතර තියෙන සම්බන්ධය නෑ. හිත පවතිනවා. කයට ගැටුණුත් යමක් දැනෙනවා. නමුත් දුක් විඳින්න යමක් නෑ ඒ තුරෙන්. එදාට අපේ ජීවිතයේ ඒ කියන්නේ දැන් උදාහරණයක් ඇද ගත්තොත් මට මෙහෙම බලනකොට මේ දත් ඔක්කොම බාහිරයි නේද? මේ ඇහැ ආධ්‍යාත්මික මේ බාහිරයි රූපේ. අපි ඔක්කොම මෙහෙම කළා තමන්ගේ ශරීරය දිහා බැලුවොත් මේ ඇහැට සාපේක්ෂව මේ රූපේ මොකද්ද? බාහිරයි. එහෙනම් මේ දැන් අපි මේ රූපේක මම කියනවා වගේ නෙමෙයිද මේකත්? මේ බාහිර ආයතනයක මම කියලා ඉන්නව නෙමෙයිද? තේරෙනවද මම කියන එක? දැන් මෙහෙම බලන්න ඇහැට සාපේක්ෂව මේවා ඔක්කොම බාහිරයි. මේකට අපි මම කිව්වොත් මේ බාහිර මේකට මම කිව්වොත් හරිද? ගැලපෙනවද? වෙනවද? නෑ. ඉතින් මෙහෙම බලන්න මේ පේන රූපයයි මේ රූපය අතර වෙනසක් තියෙනවද? මේ ඇහැට සාපේක්ෂව බාහිරයි නේද? බාහිරයි. ඉතින් මේකට මම කියලා කියනවා නම් ඒත් මේකට මම කිව්වා වගේ මේ හිත සමාධි වෙච්ච දවසට ඔන්න ඔය ටික එළඹ සිටිනවා. එදාට මේකට ගැහුවට ඕගලන්ට රදින්නේ නැහැ. මේකට ගැහුවොත් මට රිදෙයිද? මේ රූපෙට ගැහුවොත් මට රිදෙයිද? නැහැ. රිදවන්න පුළුවන්. ඇයි? මේක මගේ නෙවෙයි නිසා. මම නෙමෙයි නිසා. මගේ ආත්මෙ නෙමෙයි නිසා. නේද? ඒ වගේ මෙහෙම බලන මේ රූපයත් අද ඔයගොල්ලෝ උපාදාන සහිත නිසා මේ පංච ආයතනේ පංච විඥානේ පරිහරණය කරන නිසා මෙහෙම වෙලා තියෙනවා. ආවරණීය ධර්ම දුරු වුණොත් මේක ඔයගලන්ට බාහිර එකක් වෙනවා. එදාට මේකට ගැහුවා කියලා ඔයගලන්ට රිදෙන්නේ නැහැ. ඕනනම් මේ ධාතු ස්පර්ශ නිසා වේදනාවක් ඇති වෙයි. ඒද හේතුප්‍රත්‍ය කියලා දකිනවා. ඇයි මේ හේතු ටික ගැටීම නිසා හටගන්න යමක් තියෙන මේ රූපය අතහෘත්‍යද මේ රූපය අතහෘත්‍යද දෙකම එක දෙකම බාහිර වෙනවා. ඒ ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව අනාත්මමයි. ඔන්න ඔතෙන්ට එන්න වෙනවා අපිට. එහෙම නැතුව අපි මේ මට්ටමේ ඉඳගෙන නම් ඕගොල්ලෝ මිදෙන්න හදන්නේ ඒ කියන්නේ කුෂ්ඨ රෝගෙ නැතුව මේ සැපේ ගන්න හදනවා වගේ. එහෙම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකට කරන්න තියෙන දේ තමයි අපිට එක තැනක් තියෙන්නේ. දැන් අපි භාවනා කරන්න කියලා ඉඳගත්තා කියන්නකෝ. ඉඳගත්තාම සීලයක පිළිදලා ඉන්නවා. මේ සති නිමිත්ත ඉස්සෙල්ලා හොඳට හිත තබා ගන්න ඕනේ. සති නිමිත්ත හුරු වෙන්නම ඕනේ අනිවාර්යෙන්ම. එතනින් තොර මේ මග යන්නවද? සතිංච කවාහම් භික්කවේ සබ්බත්තිකම් වදාන. මහණෙනි සිහිය සියලු අර්ථය සිද්ධ කර දෙන ධර්මයක් කියන්නේ. මේ ලෝකේ කෙලෙස් සෝතස් තියනවා නම් මේ සිහිය ඒ ඔක්කොටම එකම නිවාරණය. එහින්දා ඉස්සල සිහිය පිහිටවා ගන්න හුරු වෙන්න ඕනේ. සති නිමිත්ත හිත තබා ගන්න ඕනේ. සති නිමිත්ත කියන්නේ මොකේද? නාසිකග්ගේවා මුඛ නිමිත්තේ නාසය කෙලවර හෝ තොල් දෙක ගාව. කෙනා කෙනා මෙහෙම සිහි කළා නාසයයි තොල් දෙකයි බලනවා. තමන්ට හිතට හොඳට හසු වෙන තැන හිත තබා ගන්න ඕනේ. සති නිමිත්තේ ඕනම කමටහනක් වඩන්න ඉස්සර වෙලා මේ සති නිමිත්ත හිත පිටලා තියෙන්න ඕනේ. ඒකයි මේ සිහිය වඩන්න පුළුවන් කියලා කියන්නේ. දැන් ඕගොල්ලෝ මේ පින්වතු බුදුගුණ හිතුව, අසුබය හිතුව කොහොමද ඔක වඩන්නේ? ඔන්න හිතනවා මේ මානසිකාරයෙන් පස්සේ ඒක ඉවරයි. ආයෙත් හිතනවා මේ මානසිකාරයෙන් පස්සේ ඉවරයි. මොකද්ද වැඩුනේ ඕගොල්ලන්ගේ? සිහිය කියන එක වඩන්න පුළුවන් එකක් නේද? සතිපට්ඨානේ වඩන්න පුළුවන්ද බැයිද? පුළුවන්. එහෙනම් සිහිය පිහිටවීම වඩන්නේ කොහොමද? කොහොමද වඩන්නේ සිහිය පිහිටවීම? දැන් මම උපමාවක් කළොත් මම මේ වටපිටාව බලාගෙන හිටියොත් මට මෙතන පේන්නේ නැහනේ. මෙතන මට බලන්න පුළුවන් ක්‍රම දෙකකට. එකක් පුළුවන් වෙන කිසියම් අවධානයක් ඇති නොවන විදිහටම මේක දිහා බලන්න පුළුවන්. මේ දිහා බලාගෙන මේ පින්වතුන් කරන දෙයට අවධානයෙන් නුවණින් දනිමුනොත් මේක බලන්න පුළුවන්. ක්‍රම තුනක් තියෙනවා. ඉතින් දැන් මම මේ සිහිය සති නිමිත්තේ හිත පිහිටවා ගන්න කියලා කිව්වේ හරියට මෙන්න මේ දිහා බලාගෙන ඉන්න කියනවා වගේ. ආනාපාන සතිය වඩන්න කියන්නේ එහෙමමනේ. මේ ආනාපාන සතිය විතරනේ ඕනම කමටහනක. දැන් ආනාපාන සතිය වඩනකොට වුණත් ඒක මම පස්සේ මතක් කරන්නම්. දැන් මම මෙතනින් මතක් කරන්නේ කිසිම දෙයක් දැනෙන්නේ නැති, කිසිම දෙයක් හිතෙන්නේ නැති විදිහට මෙතනම හිත තබාගෙන ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. එහෙම කරන්න බෑ. ඕගොල්ලෝ කවුරු හරි කරන්න හදනවා නම් කරන්න පුළුවන් නම් මං කියනවා බෑ කියලා. එහෙම කරන්න පුළුවන් දවසක් එනවා. නමුත් දැන් බෑ. පුළුවන්ද? හිත තබාගෙන ඉන්න ඇතුළත සිතුවිලි මාත්‍රයක්වත් ඇති නොවන විදිහට හොඳට සිහියෙන් හොඳ අවධානයෙන් මේ සති නිමිත්තට ඉන්න කියලා කිව්වොත් ඔයාලට පුළුවන්ද කරන්න? බෑ. එතකොට කරන්න බැරි දෙයක් මම කියන්නේ නැහැ. කරන්න පුළුවන් දෙයක් මම කියන්නම්. ඒක හොඳට අවධානයට ගත්තොත් මේ පින්වතුන්ට බොහොම යහපතකට එන්න පුළුවන් නබෝදවස. එතකොට ඔයගලන්ට අපහසුයක් නැති වෙයි ගෙවල් දොරවල් වලත් භාවනා කරන්න. අපි මේ ක්‍රමවේදයෙන් තෝරගන්නවා අඩුයි කියලා මට හිතෙන්නේ. ඔබට හොඳ සූත්‍රයක් තියෙනවා. මම ඉස්සෙල්ලා සූත්‍රය පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. සංයුත්ත නිකායේ තියෙන චප්පානක කියලා සූත්‍රයක්. චප්පානක කියලා කියන්නේ මේ ප්‍රාණීන් 6 දෙනෙක් ගැන, සත්තු 6 දෙනෙක් ගැන මේ සූත්‍රය පෙන්වලා තියෙනවා. නානා ගති තියෙන නොයෙක් අදහස් තියෙන සත්තු 6 දෙනෙක් ගන්නවා. ඔන්න කිඹුලෙක් ගන්නවා, නායෙක් ගන්නවා, බල්ලෙක් ගන්නවා, නරියෙක් ගන්නවා, වඳුරෙක් ගන්නවා, කුරුල්ලෙක් ගන්නවා. කීදෙනාද? හය. අරගෙන දැන් එක එක සතාගේ නැට්ටේ කෙරවල කෙරවලේ කෙරවලේ ලනු කෑල්ල කෑල්ල ගැට ගන්නවා. දැන් ලනු කෑලි 6ක් අපිට හම්බ වෙනවානේ. මේ කොන් 6ම අරගෙන එකට ගැට ගන්නවා. හරිද? ගැට ගැහුවාම දැන් නය ආදිනව හුඹහට යන්න, කිඹුලා ආදිනව වතුරට යන්න, එතකොට කුරුලා ආදිනව අහසට යන්න, වඳුරා ආදිනව කැලේට යන්න, නරියා ආදිනව සොහොනට යන්න, බල්ලා ආදිනව ගමට යන්න. හරිද? හයිදෙනා කිඹුලා ආදිනව වතුරට යන්න. දැන් ලොකු කාලගෝට්ටියක් නැතන නේද? මෙහෙම එහාට මෙහාට ඇද 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 ඇඳ ඉඳලා එක්කෙනෙක් බලවත් වුණොත් අනිත් අය දුබල වුණොත් මොකද වෙන්නේ? අර ඔක්කොම ටික ඇදගෙන යනවා. කිඹුලා බලවත් වුණොත් අනිත් ඔක්කොම දුබල වුණොත් වතුරට මුව ඇදගෙනම යනවා. නරියා බලවත් වුණොත් අනිත් අය දුබල වෙච්ච වෙලාවට සුනකට ඇදගෙන යනවා. සුනකයා බලවත් වුණොත් අනිත් අය දුබල වුණොත් ගමට ඇදගෙන යනවා. කුරුල්ලා බලවත් වුණොත් අනිත් අය දුබල වුණොත් අහසට ඇදගෙන යනවා. වඳුරා බලවත් වුණොත් අනිත් අය දුබල වුණොත් කැලේට ඇදගෙන යනවා. නයා බලවත් වුණොත් අනිත් අය දුබල වුණොත් උඹහට ඇදගෙන යනවා. ඕක තමයි හැමදාම අපේ ජීවිතේ. ඉතින් මේ නොයේ ගති ඇති නොයේ අදහස් ඇති සත්තු හය දෙනා වගේ තමයි ඇහැ කන දිවනාසය ශරීරයේ මනස. ඇහැ අදිනව රූප බලපං කියලා. කන අදිනව ශබ්දහපං. නාසය අදිනව ගඳ සුවඳ බලපං. දිව අදිනව රස බලන්න. කය අදිනව ස්පර්ශ වලට. හිත අදිනව ධර්මාරම්මන වලට. ඉතින් එහාට මෙහාට ඇදලා ඉන්නවා එකෙක් බලවත් වෙනවා. ඒ කියන්නේ රූප බලන්න තියෙන කරුණු ටික ඔක්කොම සම්පූර්ණ වුණොත් මොකද වෙන්නේ? ඔක්කොම ටික ඇදගෙන ඒ පැත්තට යනවා. ඔන්න රූප බලනවා. ඊට සද්දහන්න දින කරුණ ටික සම්පූර්ණ වුනොත් මොකද වෙන්නේ? අනිත් ඔක්කොම දුබලත් වෙනකොට අනිත් එකනේ බලවත් වෙනකොට මොකද වෙන්නේ? එයාට අදින්න. ඕක තමයි අපේ ජීවිතේ. දැන් මේ ධහම කියලා වෙන මොකුත් බුදුහාමුදුර දේශනා කරපු සූත්‍රයක් දකින්න එපා. ඔබලගේ ජීවිතේ දකින්න. හා නැද්ද එහෙම? එහෙම තමයි නේ. ඉතින් ඕගොල්ලෝ බුදු ගුණ හිතුවා කියලා ඔය ඇදගෙන යන්නේ නතර වෙන මොකක් හරි වෙනවද? ඒ වෙලාවට නතරලා දිනවා ආයෙත් ඒක අතහැරපු ගමන් ඔය ඇදීම නතර වෙනවද? නෑ. අසුභයේ හිතුවොත් මරණයේ හිතුවොත් ඒ කියන්නේ මොනවාට හරි දෙක අර්ථයක් තියෙන්න ඕනේ කරන්නේ නේ. ඒක ඒ මානසිකාරය ඉවර වෙච්ච ගමන්ම ඔගොල්ලෝ ඇදගෙන යන මේ සත්වයා හැට මෙහෙට ගෙනියන එක නතර කරන්න පුළුවන්ද? බෑ. නතර කෙන වෙන ක්‍රමයක් හෝ හැදෙන බවක තියෙනවද? පිහිටි බවක් එන්න එන්න වැඩෙන බවක් හෝ තියෙනවද? නෑ. මානසිකාරයක් කළොත්ම විතරයි මිසක නේද? කුසල මානසිකාරයක් කළොත්ම මිසක ඉබේ ජීවිතේ මේව නතර වෙන තරක් ඕගොල්ලන්ගේ නෑ එතකොට. තේරුණා මම කියන එක? දැන් මේ පින්වතුන් බුදු ගුණ හිතනවා. මරණය හිතනවා. මෛත්‍රී භාවනා කරනවා. කරන වෙලාවට ඔන්න සතුටු ටික නෑ දැන්. ඔන්න ඒ ටික ඉවර වෙච්ච ගමන්ම පටන් ගන්නවා මේ කීප දෙනා එහාට මෙහාට අදින්න. නමුත් මේ බුදු ගුණ හෝ අසුභය හෝ මරණය හෝ කරපු මේ වෙලාවේ අපිට පිහිටක් එන්නෙන් වර්ධනය වෙලා තියෙන්නේ මේ කමතහන නොකලත් ඊට පස්සේ නොවැඩෙන වෙලාවක උනත් අපි ටිකක් හරි රැකෙන මට්ටමක් ජීවිතේ හුරු වෙච්ච බවක තියෙන්න වෙනවා නේද? එහෙම නැතිනම් මේක හැමදාම උත්සාහයම කරන්න වෙලානේ. කර්ණකම් විතර හරියට කොන්ත්‍රාත් ක්‍රමයට වගේ. කර්ණකම් විතරයි වගේ. එතකොට ඔය විදිහට ගත්තොත් අපි වයසට ගිහිල්ලා සිය නුවණ දුබල වෙලා මේ වගේ මානසිකාරයක් කරන්න බැරි තත්ත්වයක් වුණොත් මේ ටික ඇදගෙන යනවා. තේරෙනවද මතක නැන්නේ? ඊට පස්සේ නමුත් එහෙම වෙන්න බෑ කියලා මම කියන්නේ. මේ ඔගොල්ලෝ මහන්සියෙන් බුදු ගුණ අසුභ මරණය වැඩුවා නම් මේක ප්‍රතිඵලයක් එන්නේ වැඩෙන්න ඕන තැනක් තියෙනවා. ඒ විදිහට මේක කරන්න ඕනේ. ඒ මුණ තමයි ඔයගලගේ ජීවිතේ රැකෙන්නේ. ඔයගලන්ව ආරක්ෂා වෙන්නේ. ඔයගලන්ට සිහිය අතහැරන සිහිය ඉබේම පවතින මට්ටමක් එන්නේ. ඊට පස්සේ පෙන්වන බුදුරජාන් වහන්සේ ඔය වගේම ඒ සත්තු හය දෙනාම අරගන්නවා. අරගෙන ඒ නැටි කෙරවල් වල ලණු කෑලි හයක් බඳිනවා. බැඳලා ඒ ලණු කෑලි හයම අරගෙන කණුවක බඳිනවා. කණුවක බැඳුත් මොකද වෙන්නේ? දැන් ඉස්සෙල්ලා වගේ කණුවක බැඳුම් ගම මෙයා නතර වෙනවද? නතර වෙන්නේ නැහැ. එහාට අදිනවා, මෙහාට අදිනවා, එහාට මෙහාට අදිනවා. නමුත් ඇදගෙන යන්න පුළුවන්ද? ඇයි බැරි? කණුවක බැඳලා අන්තිමට මේ බැඳලා තිබීමේ කවද හරි දවසක මේ අය හීලවිලා කණුව මුලම ඉන්න දවසක් එනවනේ. එහෙම නේද? නානා ගති ඇති නානා අදහස් ඇති සත්ව හය දෙනා වගේ තමයි මේ ආයතන හය වෙනද වගේ මෙහාට මෙහාට රූප බලපන් තද්දාපන් කියලා මේ සිතුවිලි අදිනවා. දැන් ඔයගොල්ලෝ කණුවක බඳිනවා. සතිපට්ඨානය කියන කණුව. සතිපට්ඨානය කියන්නේ ඉස්සල සිය පිටුවා ගන්නවා මෙතන. හිත තබාගත්ත කියලා සිතුවිලි නතර වෙන්නේ නැහැ. නමුත් මේ පින්වතුන් මේ සති නිමිත්ත හිත තබාගෙනමයි ඉන්නේ. වැඩ කටයුතු කරද්දි දැන් මං ඉදිරිපිට කවුරෝරි එහාට මෙහාට ගියොත් මට පුළුවන් මේ දිහාම බලාගෙන ඉන්නවා එහාට මෙහාට යන බව නුවණින් දන්නවා. එයා යන දිහා මෙහෙම මම බලන්නේ නැහැ. එහෙම ඉන්න පුළුවන් නේද? පුළුවන්. ඕන්න මම මෙහෙම එහාට මෙහාට බලන් ගියොත් මට මේක අතෑරෙනවනේ. වටපිටාව බලන්න ගියොත් හොඳටම අතහැරෙනවා. මෙහෙම මම බලාගෙන ඉන්නකොට එහාට මෙහාට එක එක්කෙනා යනවා, ඒව මට පේනවා. නමුත් ඒ පෙවුන විතරයි, පෙවුණු කෙනා ගැන මට සිතුවිලි ඔසේ දුවන්න බෑ. දැන් මේ දිහන්නේ මම බලාගෙන ඉන්නේ, මට පේනවා මේ පින්වතුන් අත්පය හොල්ලනවා. නමුත් එහෙම හිටියා කියලා මේ ආහවලා තෙල්ලුවා, මෙහෙම එහෙම නිමිති ගන්න බෑ මට. මෙහෙම මම හුරු වුණාම දවසක් තියෙනවා මේවා ඔක්කොම පේන්නේ නැතුව මේකටම මේ පොතම විතරක් පේන තැන දක්වා එන දවසකුත් තියෙනවා. ඉතින් මම මෙතෙන්දි මතක් කරන්නේ මේ සති නිමිත්ත හිත තබා ගන්න. ඔක්කොමලා සති නිමිත්ත හිත තබාගෙන මං කියන්නේ අහන්න. හොඳට පහසුයි මේ අමාරුවේ මම කියන්නේ කිසිම සිතුවිල්ලක් ඇති නොවන විදිහට කිටි කිටි ඉන්න කියලා නෙමෙයි. එහෙම ඉන්න බෑ. මං කියන්නේ ස්වභාවික වෙන්න ජීවිතේ. ඕනාවට වඩා මෙගුණාම කරන්න බෑ. පුළුවන් නම් කමන්නේ. එහෙම වෙන්න ඕනේ දෙයක් මිසක. ඒ කියන්නේ සත්‍ය නිමිත්තෙම හිත රැඳිලා කොහෙවත් යන්නේ නැති බවට පත් වෙනවයි කියන එක වෙන්න ඕනේ එකක් මිසක කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඈ මොකද මේ අපිට ප්‍රතිඵලය කියන එක ගන්න බෑ. ප්‍රතිඵලය කියන එක එන්න ඕනේ එක. අපි ඒකත් ගන්න හදනවා නම් වැඩේ කරන්න බෑ. හරියන්නේ. එතකොට මේ සති නිමිත්ත, ඒ කියන්නේ නාසයේ කෙලවර හෝ තොල් දෙක දිහා හිතෙන් බලන්න. හිතෙන් බලාගත්තාම අපිට හිතට හසු වෙනවා. මේ දැනුම තියාගෙන මෙතන හිත තබාගෙන මේ ඕන වචනයක් අහන්න පුළුවන් ඕගලන්ට. ඔහොම හිත තබා ගත්තාම හිත අහකට යයි, ආපහු ගන්නවා. ඇතුළත එක එක සිතුවිලි පහළ වෙයි. ඒ වුණාට ඒ ගැන ගණන් ගන්න පවගලන්ට සති නිමිති විතරයි අහුවෙලා තියෙනවා. සත්තු ටික එහාට මෙහාට අදිනවා. නමුත් කණුවේ බැඳලා තියන්න. කණුවේ බැඳලා තියනවා කියලා කියන්නේ මේ නාසය හෝ සති නිමිත්ත පිළිබඳ අවධානයම තියෙනවා. ඔගලන්ට හසු වෙලා තියෙනවා. මේ සත් දැන් මම කතා කරන දේ අහන්න පුළුවන් ඔයගොල්ලෝ දක්ස නෙමෙයි, ඕනම කෙනෙකුට පුළුවන්. ඒ කියන්නේ මහා අමාරුම එකක් නෙමෙයි මං කිව්වේ. ඒ කියන්නේ දැන් අපිට මේ පොත දිහා බලන්න කියලා කට්ටියට කිව්වොත් ඔක්කොට බලන්න පුළුවන්නේ. ඒ වගේ හිතෙන් බලන්න පුළුවන් මේ නාසය දිහා, නැත්නම් තොල් දෙක දිහා හිතෙන් බලන්න. හිත එහෙමම තබාගෙන එහෙම බලාගෙන එතන ඉඳගෙන මේ කියන්නේ අහන්න හොඳට තේරෙනවා. ඕනම භවනාවක් කරන්න හදනකොට උන් ඔහොම කරන්න ඕනේ. මේක උපායයක්. මේ සති නිමිත්ත හිත තබාගෙන ඉන්නකොට රාග දේශ මොහ විතර්කාව සිහිය මෙතන රැඳෙන්නේ නැහැ. ටග්ගල අහකට යනවා. මෙතන හිත තබාගෙන බුදුගුණ අසුබය මරණය හිතන්නේ. එතකොට රාග දේශ මොහ එන්නේ නැහැ. මෙතනින් මේ සිහිය මෙතනින් අපිව අයින් කරන හේතු එන්නේ නැහැ. අන්තිමට මෙහෙම හුරු වුණොත් මේ සති නිමිත්තට හිත තබා ගන්න, තබාගෙන මේව කරන්න කරන්න හුරු වුණා. ඒ මානසිකාරය අතහැරනොත් හිත මෙතන රැඳිලා පවතින හුරුව නැති වෙන්නේ නැහැ. එන්න හුරු වෙනවා. දැන් ඔගොල්ලෝ සති නිමිත්ත මෙතන තබාගෙන පැය භාගයක් මෛත්‍රී භාවනාව කරන්න. ඒ මානසිකාරය නැගිට්ටත් ඕගලන්ට හුරු වෙනවා මේ සිහිය මෙතනම තියෙන බව හුරු වෙනවා. මේ ඊට පස්සේ මෙතන හිත බැඳී පවතින ප්‍රතිසතිය වැඩි වෙන්න මෙතන සිහිය තබාගෙන ඕනම කටයුත්තක් කරන්න පුළුවන්. යන්න පුළුවන්, එන්න පුළුවන්, ආහාර පාන ගන්න පුළුවන්. ඈ එතකොට හැම දෙයක්ම සම්පජානකාරී හොති නුවණින් දැනගෙන කරන්න පුළුවන්. මෙන්න මේ එතකොට හිත මෙහෙම හිත තබා ගන්නකොට සිතුවිලි එනවා. ගෙවල් දොර යාළු මිත්‍රයෝ මතක් වෙනවා. නමුත් යන්න බෑ. සත්තුන්ට ඇද්දට යන්න බෑ. කණුවේ බැඳලා තියෙන්නේ. ඒ හම්බ වෙන නිමිත්තක් ඇත්ත වෙලා ඒක ඔස්සේ මානසිකාර වෙවි යන්නේ. කෙටි කෙටි විතරක ඇති වෙලා නැති වෙනවා. මොකද Taman සිහියේ ඉන්න නිසා. මම මේ මතක් කරපු එක තේරෙනවද? ඕක කළා බලන්න චුට්ටක තමාරු නෑ. පොඩ්ඩක්වත් තමාරු නෑ. ඒ කියන්නේ මම කිව්වේ ඒ කියන්නේ කොහොම හරි සිතුවිලි එන්නේ නැති වෙන්න ඉන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. හරිමම සරල උපායක් මං කිව්වේ මේ පිටුමුතට තේරෙනවා. ඒ කියන්නේ මේ සති නිමිත්තට හිත තබා ගන්න, මේ වටපිට බලන්න ඕන දෙයක් කිසිම විලාවක ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ මේ සිහිය ඉබේම එන්න එන්න වැඩෙනවා. සිහිය තිබීම, ඒ කියන්නේ දැන් මම මෙතන බලාගෙන ඉන්න මේ පොත දිහා මං අහක බැලුව ඒකෙන් කියනවා මම මේ නිමිත්තෙන් අතහැරලා කියනවා. අප්‍රමාදී බව කියලා කියන්නේ ටග්ගල ඉක්මනට මම මේ නිමිත්තට ආපහු එන එක. අපි සිහිය නැති වුණා කියලා කියන්නේ සති නිමිත්තම අතහැරිලා අමතක වෙලා දරුවෝ ගැන, ගෙවල් ගැන යන්න පුළුවන්. මේ මුකුත් මතක නැහැ. ආපහු ටග්ගල නිමිත්තට ගන්නවා. මේ සති නිමිත්තේ ඉඳගෙන දරුවෝ ගැන, ගෙවල් ගැන හිතන්නක බලන්න කොහොමද කියලා. හිතුවට අදාළ කාරණාවට අදාළ ටික විතරක් හිතෙනවා මිසක රාග දේශ මොහ වශයෙන් දැඩි වෙන මානසික මට්ටමක් එන්නේ නැහැ. ඊට පස්සේ පුළුවන් අපිට පුල් ගානකොට, ගෙල යතු ගානකොට මේ සිහියම හිතේ තබාගෙන කරන්න. ඊට පස්සේ එහෙම වුණාම පුළුවන් ඒ සිහියෙන්ම ආනාපාන සතිය වඩන්න. කුම්මන කමතහනක් වඩන්න වුණත් උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපිත්වා කියන තැන තියෙනවා. ඔන්න ඔහොම සීය තබා ගන්නවා. සීය සති නිමිත්ත හුරු කර ගන්නවා. හුරු කරගෙන කෙනෙකුට පුළුවන් බුදු ගුණ හෝ අසුභය හෝ මරණය හෝ මේ ඔක්කොටම වඩා වේගයි ආනාපාන සති. මෙහෙම හිත තබාගෙන ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කරනවා. එතකොට ආස්වාද ප්‍රස්වාසය අනුව යන්න එපා කියන එක ඉබේමයි තියෙන්නේ දැන්. දැන් සති නිමිත්ත හිත තබා ගන්නනේ කලින්ම හුරුුනේ අපි. එහෙම හිත තබාගෙන මේ දිහා බලාගෙන ඉන්න හුරු කරන්න කියලානේ කිව්වේ. එතකොට මේ දිහා බලාගෙන බුදුගුණ හිතනවා. බුදුගුණ මනසිකාරයේ අයන් වුණත් මේ දිහා බලාගෙන ඉන්න හුරුව එන්න එන්න වැඩි වෙනවා මට. මේ තුල බලාගෙන හුරුව එන්න එන්න වැඩි වෙනවා කියලා කියන්නේ වටපිට බලන එක අඩු වෙනවා කියන එක. මේ දිහ බලා ඉන්නා වගේ තමයි සති නිමිත්ත හිත තබාගෙන බුදු ගුණ අසුභයේ මරණය හිතනවා. එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාස වෙන හැටි බලනවා. සති නිමිත්ත හිත තබාගෙන මේ සිහිය බැඳී පවතින එක එන්න එන්න වැඩි වෙනවා. ඒ වැඩි වෙනවා කියලා